අද කාලේ මේ ධර්මයේ දන්න විදිහට බොහොම අය මාර්ගඵල ලැබලා සෑහෙන රහතන් වහන්සේලා බිහි වෙන්න ඕන ගීගයක්. හැබැයි එහෙම වෙනවා. මේ ඒ කාලේ ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මේ වර්ෂයේ විශේෂයෙන් සඳහන් වෙන වර්ෂය 2014. රහතන් වහන්සේලා බිහි වෙන වර්ෂය. ඉතින් හොයන එක හොඳයි. අවස්ථාව වැඩි කියන එක තමයි ඒකෙන් පෙන්නන්නේ. මොකද ධර්මයේ දැන් ඕගොල්ලෝ බැලුවොත් මීට අවුරුදු 10කට 20කට කලින් කතා කරපු දේවල් නෙමෙයි දැන් පිරිස කතා කරන්නේ. නේද? දැන් මේ අවුරුදු 5 ඇතුළත සෑහෙන ලොකු වෙනසක් සමාජයේ තියෙනවා. ධර්මයේ හොයන අය කතා කරන්නේ එක්ක පටිච්ච සමුප්පාදේ නැත්නම් පංච උපාදානස්කන්ධේ කඹුරු දේවල්. ඒක හොඳ தත්වය. මොකද ඕක හොයනකොට කොහෙන් හරි මතුවේ. හොයා ගන්න අය බිහි වෙනවා. තැපි තුන ගැහෙනවා එහෙම එහෙම විදිනකොට දුෂ්කරව කැලෑවල් වල ඉන්න ස්වාමීන් වහන්සේලා ඉතින් දිය සතියේ මෙදවච්චේ කැලේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා හම්බ වුණා පුල් මුඩේ. ඒක සමහර විට හිතන්නේවත් නැති තැන් වල ඉන්න කැලේ සුදු හාමුදුරුවරු දෙනමක් අතර මං වස්ස ආරාධනා කළා කෙනෙක්ට ජර්මන් හාමුදුරුවනයි බ්‍රිටිෂ් එක්ක කොහොම වීරිය වඩනවා සංකේතයෙන් හොවාගෙන යන අයට හොවාගන්න පුළුවන්. එහෙම වීරිය වඩන පිරිස වැඩි ඉතින් ඉස්සර වගේ නෙවෙයි. කොළඹවටත් එහෙම තමයි.
පිටරටත්
ඉන්නවා. ඉතින් ඒක තම තමන්ගේ වැඩන්නේ පිටින්නම් එහෙම. ඒ ධර්මයට අනුව හොයන කෙනාට ධර්මය ලැබෙනවා. ඉතින් මේකෙදී අපි එකක් තමයි දැනට දන්න දේ හරි වුණා නම් අවබෝධය ලැබලා තියෙනවා. ඒ එහෙම නැත්තම් මේ දන්න ටිකේ අඩුවක් තියෙනවා. එහෙනම් අපි මට්ටමෙන් කරන්න ඕනේ. ඊළඟට මොකද්ද අඩුව කියන එක ධර්මයක ගලපලා බලන්න. එතන මේ වගේ අඩුවක් තියෙන්න පුළුවන් කියන්නේ. ඒවට හිතන්න හොඳ තැන් වලින් මම ওই පටන් ගත්තේ එකක්. දුක්ඛ සත්‍ය මම මේ වචනේ කිව්වේ නැතුවට පංච උපාදානස්කන්ධය කියලා ටික ටික අපි ආවේ. බුදුහාමුදුරුවෝ කෙටියෙන් දේශනා කරනවා පංච උපාදානස්කන්ධය දුක කියලා නේද? දුක අවබෝධ කරගන්න නම් පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න වෙනවා. තෙන්දී අපිට හොයන්න වෙනවා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඔක හටගන්නේ කොහේද? එතන හටගන්න තැනක දුක කියලා අපට අවබෝධයක් තියනවාද? නැත්තම් ඔන්න තමන්ට වෙනම කරන්න දෙයක් තියෙනවා. නේද? කරන්න දෙය දන්නේ නැති කෙනා ඔහේ මාර්ගයක් කොඩනවා මිසක් ඒක ආර්ය මාර්ගය වෙන්නේ නැහැ. ඔතන දැන් සම්මා දිට්ඨිය කියන එක ගොඩක් වැදගත්. සම්මා දිට්ඨියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නෙ නේද? සම්මා දිට්ඨිය නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. ඒත් අපි සම්මා දිට්ඨිය කියන එකත් ටිකක් හොයන්. ඒක මම මෙතෙන්ට අපේ කතාවට සම්බන්ධ වෙන තැනකට ගන්නම්. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සාමාන්‍ය දෙයක්.
නිවැරදි
අවබෝධය. නිවැරදි අවබෝධය, නිවැරදි දැක්ම, හරි දැක්ම. ධර්මයට අනුව මොනවා හරි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් කියන. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධය සම්මා දිට්ඨිය කිව්වොත් අපිට ගැටලුවක් එනවා. හැමෝම යම් කිසි මට්ටමකට චතුරාර්ය සත්‍ය දන්නවා නේද? වචන වලින් ඔක්කොම දන්නවා. ඒක එක මට්ටමකට අවබෝධ කරලා තියෙනවා. කොහොමද සම්මා දිට්ඨියවද නැද්ද කියලා දැනගන්න. මෙතනත් තව පැහැදිලි කරන්න දෙයක් තියෙනවා. සම්මා දිට්ඨිය දෙආකාරයි. ඒ කියන්නේ ලෝකෙට අයිති ආරේෂ්ඨාංගික මාර්ගිකුත් තියෙනවා. ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගිකුත් තියෙනවා. ඉතින් මම මේ කතා කරන්නේ ලෝකෙට අයිති ආරේෂ්ඨාංගික මාර්ගය නෙවෙයි. ඒකේ ගොඩාක් අය ඉන්නවා. ඒක කම්මස්සගතා සම්මාදිට්ඨියෙන් එන ආරේෂ්ඨාංගික මාර්ගය. ඒක අපි හැමෝම වගේ ඉන්නවා. ඒක ගැන වැඩිය මම විලාස දාන්න කැමති නෑ. අපි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්තම් ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්නෙ කොතනින්ද? ඒකට වැටෙන්නේ කොතනින්ද? අර මහත්ය අහපු කර අනිත්‍ය කතාවටත් මම එන්න ඕන. පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව වඩන කෙනාට මේ ප්‍රතිඵල ලැබෙනවා කියලා දේශනාවක් තියෙනවා. ඒක අනිච්ච සංඥා සූත්‍රය කියලා ඒක කියවන්න වටින සූත්‍රයක්. මොකද අද කාලේ අනිත්‍ය ගැන එක එක මත තියෙනවා. බුද්ධ දේශනාවේ මොනවද බුදුහාමුදුරුවෝ කොහොමද අනිච්ච සංඥාව විස්තර කළේ කියන එක තියෙන අනිච්ච සංඥා සූත්‍රය. ඒක සංයුක්ත නිකායේ කන්දවක්ගේ අනිච්ච සංඥා සූත්‍රය. අනිච්ච සූත්‍ර කියලා තව සූත්‍ර ගොඩක් තියෙනවා. ඒවයි විස්තරනේ. අනිච්ච සංඥා වඩන්න කිව්වට අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද කියන එක විස්තර කරලා නැහැ. මේ සූත්‍රයේදී වෙනස තියෙන්නේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? මොකටද මේ අනිච්ච සංඥාව කියන්නේ කියන එකත් බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් අහලා උත්තරේ දෙනවා. පංච උපාදානස්කන්ධයේ අනිච්ච වඩන්න කිව්වහම රූපයේ අනිත්‍ය වඩන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ අහලා ඒකට උත්තරේ දෙනවා. හරි. එක්කියෝල බලන්න හොඳ සූත්‍රයක්. එතෙන්ද කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. එන්න මේක කෙනෙක් දකිනවා නම් එයා අනිච්ච සංඥාව. කරුණ තුනක් කියනවා. ඉති රූපං. රූපේ කියන්නේ මොකද්ද? මේකයි රූපේ. මම ඉස්සෙල්ලා හිතුවේ රූපේ කියන්නේ මොකද්ද කියලා. තමන් දන්න මට්ටමකින් රූපෙන් පටන් ගන්න. ඉති රූපං. මෙන්න මේකටයි රූපේ කියන්නේ. ඊළඟට තමයි අමාරු කොටස තියෙන්නේ. ඉති රූපස්ස සමුදයෝ. මේ රූපේ සමුදය මොකක්ද? මේ රූපේ හටගත්තේ ඇයි? ඊළඟට අත්තංගමය කියන එක ඊටත් වඩා ගැඹුරුයි. අත්තංගමය කියන්නේ දැන් අස්තේට යනවා කියනවා. දැන් රූපය හටගන්නේ මෙහෙමයි. සමුදය නොයෙදුනා නම් මොකද වෙන්නේ? රූපේ හටගන්නේ නැහැ. ලෝක තියෙනවා. හරියට සමුදය දැක්කනම් එතනම දකිනා නිරෝධය. හරි. ඔන්න ඔක දකින කෙනා අනිච්ච සංඥාව වඩනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම. ඕකම කියනවා මෙන්න මෙයාට සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඒ තව සූත්‍රයක කියනවා. සමාධිත්‍ය ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියලා දකින කෙනාට සමාධිත්‍ය තියෙනවා. තව සමාධිත්‍ය විස්තර කරනවා රෝහිතස්ස සූත්‍රය. රෝහිතස්ස කියන්නේ අර කලින් ඉරිදිබල තිබිලා ලෝකේ කෙලවර හොයන්න ගිය එක්කෙනෙක්. ඉරිදිබල. ඒ ආ අවුරුදු 100ක් ගිහිනුත් කෙලවර හම්බ වුනේ නැහැ ජීවිතේ ඉඳන්. ඒ බුදුහාමුදුරුවෝ මෙයාට දේශනා කරනවා රෝහිතස්ස මේ ලෝකය කෙලවර බාහිරෙන් හොයන්න බෑ. හැබැයි ලෝකයේ කෙලවර දකින්න නැතුව නිවනක් පණවන්නෙත් නෑ. ලෝකයේ දකින්න කියනවා මේ බඹයක් පමණ ශරීරය තුල. එතනින් දකින්න කියන්නේ ලෝකය කියන්නේ මේකයි, ලෝක සමුදය මේකයි, ලෝක නිරෝධය මේකයි, මාර්ගය මේකයි. ඒ දකින්න කියන්නේ තමයි. ඊට මම කරුණ කීපයක් කිව්වා. දුක දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය. රූපය රූප සමුදය නිරෝධේ මාර්ගය. ලෝකය ලෝක සමුදය නිරෝධේ මාර්ගය. ඔය හැම එකම සම්මාදිට්ඨිය ඇති කරන දේවල්. ලෝකෝත්තර ලෝකේ මමා යන දැක්ම. ඒකට තේරුම් ගන්න ඕන ලෝකෙට අයිති දැක්මකුත් තියෙනවා. ලෝකය ඉක්මවා යන දැක්ම. ඔකේ තව කියනවා සලායතනය ගැනත් කියනවා. සලායතනය මේකයි, සලායතන සමුදය මේකයි, සලායතන අත්ංගමය මේකයි. දකින්න කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා. ඒ කියන්නේ සලායතන නිරෝධයක් කියන්නේ මොකක්ද කියන එක දකින්න. පස්සේ ගැනත් කියනවා ওই ටික. මම වැඩිය වචන කියන්නේ නැහැ. හැබැයි සමහර ඉල්ලුමක් තිබුණා මේ පටිච්ච සමුප්පාදයටත් පොඩ්ඩක් සම්බන්ධ කරන්න කියලා. අද උපාදානේ එන්නේ මොකක් හින්දාද? තණ්හා පත්‍ය උපාදාන. නේද? ඒ තණ්හාව නැත්තම් උපාදානයක් තියෙයිද? නැහැ. තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව නිසාමයි උපාදානේ හටගන්නේ. පත්‍ය කියන එකේ තේරුම දන්නවද? ඔතන තමයි පටිච්ච සමුප්පාදේ තියෙන්නේ. පත්‍ය කියන එකයි Nirodha කියන එකයි තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. ගොඩක් අය හිතන් ඉන්නවා මේ අවිද්‍යාව, සංඛාර, ඔව තමයි පටිච්ච සමුප්පාදේ කියලා. පටිච්ච සමුප්පන්න ධර්ම මිසක් පටිච්ච සමුප්පාදේ නෙමෙයි. පටිච්ච සමුප්පන්න කියන්නේ ওই දෙක අතර තියෙන ලින්ක් එක, සම්බන්ධය. පත්‍ය කියන එකයි Nirodha කියන එක. එන්න ඕකයි දකින්න ඕනේ. හරි. පත්‍ය කියන එක තේරුම් කරනවා. අතර මම ඔය දෙවෙනි පොතයි බෙදලා තියෙන්නේ. පළවෙනි පොත පටිච්ච සමුප්පාදය. ඒක ඉතින් ඒක අවශ්‍ය කෙනෙකුට විතරයි අනිත් වැඩසටහනකට આવොත් ලබා ගන්න පුළුවන්. ඒක අපි නිකම් පොත් බෙදන්නේ නැහැ, පොත් අහක යනවා. ඔව් ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා යම් තියෙනකොට. නිකම් ලබා ගන්න. අපි සෙනසුරාදා අනිත් වැඩසටහනකට આવොත් සමහර විට ලබා ගන්න පුළුවන්. අවශ්‍ය නම් සෙල අවශ්‍යද කියලා මේ වැඩක් නැත්තම් ඔවා කියවන්නත් එපා. මේ එතකොට අපි මේකට ආවොත් පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න නම් පච්චයා කියන එක දැනගන්නත් ඕන, නිරෝධා කියන එකත් දැනගන්න. පච්චයා කියන එක විස්තර කරන දෙආකාරයක. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. කියන්නේ දැන් හේතු ඵලයි දෙපැත්තේ ගත්තොත් මේ දේ තියනවා නම් මෙය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. හෝති කියන්නේ පවතින. සති කියන්නේ මේ දේ තියනවා නම් මේ දේ තියෙනවා. හා ඊළඟට කියනවා ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මේ දේ හටගත්තොත් මේ දේත් හටගන්නවා. ඔන්න ඔය කරුණ දෙකෙන් තමයි පත්‍ය කියන එක විස්තර කරන්නේ. Nirodha කියන එක විස්තර කරනවා ඉමස්මින් අසති මේ දේ නැත්තම් ඉදං න හෝති. මේ දෙය නැහැ. ඵලය නැහැ. හරි. ඉමස්ස නිරුද්ධා ඉදං නිරුච්ඡති. මේ දෙය නිරුද්ධ නම් මේ දෙය නිරුද්ධ. තකන ලොකු ගැඹුරක් තියෙනවා. පච්චය කියන එකයි Nirodha කියන්නේ. ඔක තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. පටිච්ච සමුප්පාදේ දකින්න ඕන ධර්මයේ දකින්න. වචන ටික පාඩම් කරගත්තටම ඔක හරියන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න උපාදානය තණ්හා පත්‍ය උපාදාන කිව්වනම් ඉමස්මින් කියන්නේ තණ්හා. ඉදං කියන්නේ උපාදාන. ඉමස්මින් සති ඉදං හොති. තණ්හාව තියනවා නම් උපාදානෙ තියෙනවා. හරිද? තණ්හාව නැත්තම් උපාදානෙ පිහිටන්න විදිහ නැහැ. ඉමස්මින් අසති ඉදං න හෝති. හරි. ඒක ඇල්ලේ නම් ගැටලුවක් නෑ ගොඩක් අයට. ඔක දන්නවා. ගැටලුව එන්නේ මම ප්‍රශ්නේ දාන්නම් ඔයගොල්ලෝ උත්තරේ හොයාගන්න. තණ්හාව ඇති වෙන්නේ ඇයි? උපාදානේ තණ්හාවෙන්ද? තණ්හා පත්‍ය උපාදානන්නේ. දැන් පේනවනේ තණ්හාව තිබුණොත් උපාදානේ එනවා කියලා. තණ්හාව ඇති වෙන්නේ වේදනා පච්චය තණ්හා. දැන් මොකද වෙන්නේ? වේදනාව තියෙනවා නම් තණ්හාව තියෙනවා. මම කියනකොටම දැන් මොකක්ද අනිත් පැත්තට හිතෙනවා නේද? මේක වෙන්නේ කොහොමද? රහතන් වහන්සේට වේදනාව තිබුණ නැද්ද? උත්තර හොයා ගන්න ඕනේ. ඒක තමයි ධර්මයේ දකින්නවා කියන්නේ. පටිච්ච සමුප්පාදේ දකින්නකොට ඔබ විසඳෙන්නේ ගැටලු වෙන්නේ. එතෙන්ටත් වඩා ගැඹුරුයි වේදනාව ඇති වෙන්නේ ඇයි? පස්සපච්චය වේදනා. පස්සේ කියන්නේ මොකද්ද? දැන් ඇහේ නම් ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණ. නේද? මේ බෝතලේ දකින්නකොට පස්සයක් ඇති වුණාද නැද්ද? ඔව් ඒකට උත්තරේ තියෙනවා. මේ පටිච්ච සමුප්පාදේ දකින්නකොට ඔකට උත්තර තියෙනවා. එතකොට හැන්ද කරගෙන පුළුවන්ද පස්සෙන් මිදෙන්න? එහෙම වෙන්න බෑ. නේද? එතකොට පස්ස නිරෝධා කියන්නේ ඇහැ අන්ධ කරගෙන දකින්න නිවනක් නෙවෙයි. ඇහැ තියෙනවා. ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා නිවාප සූත්‍රය කියලා. අර මුව උපමා කරලා වැද්ද මුවරංචි වල්ලන්න උපක්‍රම හතරක් කියදෙන. ඈ ඒකේ මට ඔය කතා කියන්න වැඩි වෙලාවක් නැහැ. ඒක කෙටියෙන් කියන්නේ අර ඒ දක්ෂම මුවරංචුව අර වැද්දා කරන්නේ කැලේ මැද්දේ තනකොළ ටිකක් හොඳට වවන. ඒක කන්න මුව වෙනවනේ. එතකොට වැටක් ගහලා අල්ල ගන්න. එතකොට මුවරංචු තුනක් ඕකට අහු වෙනවා. හතරවෙනි මුවරංචුව තනකොළත් කනවා වැද්දට අහු වෙන්නෙත් නැහැ. ඔන්න ඔක තමයි උපමා කරන්නේ. හරි. ඇහ පාවිච්චි කරනවා ලෝකෙට අහු වෙන්නෙත් නැහැ. හරි. ඒ උපමා වලින් ඉතින් අදහසක් ගන්න ඕන මේ මොන වගේ දෙයක්ද කියන එක. ඒ රහතන් වහන්සේගේ මට්ටම නිකන් ඇහුවට ඒක කියන්න අමාරුයි. උපමා වලින් තමයි පෙන්වන්න ඉන්නේ මෙන්න මේ වගේ දෙයක් ඒක හිතලා බලන්න. ප්‍රඥාවට තමයි ඒක අහුවෙන්නේ. හරි? මොකද අපේ කෙලස් මට්ටමට ඒක ටිකක් අමාරුයි දැකේ. ඒකට ප්‍රශ්නය. හැබැයි අපි අපිට පැහැදිලි කරන්න බෑ කියලා වටිච්ච සම්පාද වෙනස් කරන්න බෑනේ. ඒ තේරුම් කරන්න බැරි වෙන ඵලියට පටිච්ච සමුප්පාදේ වෙනස් කරන්න බෑ. ඒ පටිච්ච සමුප්පාදේ එනවා වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන. වේදනාව ඇති වෙන්නේ ඇයි? පස්ස පච්චය වේදනා. පස්ස පච්චය වේදනා. වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන. ඒක ස්පර්ශයේ තිබුණත් වේදනාව ඇති වෙනවා, වේදනාව තිබුණත් තණ්හාව ඇති වෙනවා, තණ්හාව ඇති වුණා උපාදාන. ඒක තව එකක් පහළට ගියොත් සලායතන පච්චය පස්සෝ. සලායතන තියෙනවා නම් පස්සේ තියෙනවා. හරි. ඕකෙම Nirodha පැත්තකුත් කියාගෙන යනවා. සලායතන Nirodha පස්ස Nirodha. පස්ස Nirodha වේදනා Nirodha. වේදනා Nirodha. තණ්හා Nirodha, තණ්හා Nirodha, උපාදාන Nirodha. ගොඩාක් අය පුරුදු වෙලා තියෙන්නේ මේ උපාදානේ විතරයි නිරෝධ වෙන්නේ. අනිත් ටික තියෙනවා කියලා කියන්නේ. රහතන් වහන්සේගේ උපාදානේ නැහැ කියන එක පිළිගන්නවා. තණ්හාව නැහැ කියන එකත් පිළිගන්නවා. ආ ඉතුරු ටික තියෙනවා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් භාගයයි මේ රහතන් වහන්සේ නැති කරලා තියෙන්නේ. සලායතන නිරෝධා කියලා එකක් කියනවා, පස්ස නිරෝධා කියලා එකක් කියනවා, වේදනා නිරෝධා කියලා එකක් කියනවා. මම ඔය විස්තර කරද්දී ඔය ටික අමතක කරනවා. උපාදානේ තමයි නිරෝධ, ඒ හින්දා ඉතුරු ටික නැහැ. ඒකයි බුදුදහම ප්‍රඥාවන්තයන්ට තියෙන්නේ, ප්‍රඥාවෙන් විමසන. පටිච්ච සමුප්පාදය ඔය කියන තරම් සරල නැහැ කියලා ආනන්දහාමුදුරන්ට කිව්වා නේද? ඊළඟට උතනම තියෙනවා තව එක කියන්නේ මහා නිදාන සූත්‍රය. නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ කියනවනේ. ආනන්ද මේක බොහොම ගැඹුරුයි. ඔය විදිහට විතරක් නෙමෙයි මේ ආකාරයෙන්ත් ඔක දත යුතුයි කියලා අන්න බුදුහාමුදුරුවෝ කියනවා මේ. නාම රූප පත්‍ය පස්සෝ කියලා එකකුත් තියෙනවා. නාම රූප නිරෝධා පස්ස නිරෝධා කියලා එකක්. ඒක සලායතනේ නැතු. එහෙම ලින්ක් එකකුත් දෙන්න. දවෝයි කිව්වේ ඇයි කියලා කැමති නම් ඉතින් නුවණින් හොයන්න. පටිච්ච සමුප්පාදේ දකින්න කෙනාට ඒකට උත්තර තියෙනවා. නැතු අපි දන්න මට්ටමින් පටිච්ච සමුප්පාදේ විස්තර කරන්න ගියොත් ඒකත් ප්‍රශ්න තියනවාද කියලා දැනගන්නත් ටිකක් නුවණින් හෙව්වොත් විතරයි දැනගන්නේ. හැබැයි ඔන්න නුවණින් හොයන්න තියෙනවා. හරි. එතකොට ඒ කතාව මම පොඩ්ඩකට නවත්තලා දැන් ආපහු අපේ පංච උපාදානස්කන්ධයයි සම්මා දිට්ඨියයි කියන ටිකට එන්න. මොකද රූපය ගැන හරියට දැක්කොත් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. එහෙම නැත්නම් ලෝකය ගැන හරියට දැක්මක් ආවොත් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ඔක අනිත් පැත්තත් මං කියනවා ওই ටික දැකලා නැත්නම් සම්මා දිට්ඨිය එන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දන්නවා කියලා හිතාගත්තට ඒක වචන ගොඩක් විතරයි තමන් තුලින් අවබෝධයක් නෙවෙයි. අරවට උත්තර නැත්තම්. ඒක හිතන්න තව ඒවා ටිකක් මං කියන්නම්. ලෝකය පවතින දුක මත කියලා දේශනාවකුත් තියෙනවා නේද? දුක දැක්කත් එකයි ලෝකය දැක්කත් එකයි. හරි. ඊළඟට ලෝකය කියලා අපි අදහස් කරන්නේ මොනවටද? මේ රූප ගොඩක එකතුවකට නේද? ඉස්සලවන් රූප කියලා කියන්නේ. ඕකම සලායතන ලෝකයක් කියනවා. ආයතන හයෙන් හදන ලෝකයක් මේ තියෙන්නේ. එළියේ මේවා තියෙනවා කියලා හිතුවට දැන් අපි ඊට වඩා ගැඹුරකට යන්න ඕනේ. එතන තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙන්නේ. ඒක කියන්න මම පොඩි උපමාවක් ගන්නම්. ඔය පොතේ පිටකවරේ තියෙන උපමාව. මම හිතන්නේ හැමෝම ළඟ පොත් තියෙනවනේ. මොකද්ද බලන්න ඔය තියෙන්නේ? වතුරට එබෙනවා තියෙනවා නේද මේ? කවුද එබෙන්නේ වතුරට? බල්ලෙක්. දැන් බල්ලෙක් වතුරට එබෙනකොට මොකද ඌට වෙන්නේ? අපි දන්නවා ඡායාව පේනවා. ඒ වුණාට ඌ බුරනවා නේද? ඇයි බල්ලා බුරන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා තරහ අරන් නේද? දැන් බල්ලාගේ මානසිකත්වෙට නෑනවද? ඔක තමයි වෙන්නේ. බල්ලාගේ මානසිකත්වෙට ඌට හිතෙනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. අපිට hina යනවා නේද මු කොච්චර මෝඩද කියලා. ඈ උගේ මචායවට උගුරන වරයට. දැන් අපි රවටෙන්නේ නෑනේ නේද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. දැන් අපේ නුවණක් කියදීලා තියෙනවා ඉතින්. දැන් අපිට ඕන බල්ලට මේක අවබෝධ කරලා දෙන්න. කවුද මේ අහිංසකයා බුරනවා නිරවටිලා නේද? තරහ හේතුවක් නැතුව හිතෙන්ම බල්ලෙක් හදාගෙන දුකටපත් වෙලා කියලා පේනව නේද? දුක හටගෙන කියලා පේනව නේද බල්ලට? තරහ ගත්තා කියන්නේ දුක නේද? දැන් බල්ලට රූපයක් හටගෙනද? තව බල්ලෙක්ව හටගෙන නේද උගේ මානසිකත්වෙට? ඒ හින්දා නේද තරහ අරන් තියෙන්නේ? බල්ලගේ මානසිකත්වෙට තව බල්ලෙක් ඉන්න. තව විදිහට කිව්වොත් රූපයක් තියෙනවා. තවත් විදිහට කිව්වොත් ලෝකයක් තියෙනවා. ලෝකෙට ඇයිති බල්ලෙක් ඉන්නවා උන්ට. නේද? අපිට තමයි පේන්නේ ඇත්ත තත්ත්වේ මූමේ රැවටිලා මුලාවෙන් හදාගත්තු දෙයකට. නේද? ඇත්ත බල්ලෙක් කියලා බුරන. දැන් ඒ බල්ලගෙන් ඇහුවොත් බල්ලට කියා දෙන්න නම් ඉස්සෙල්ලා බල්ලා එක්ක පොඩ්ඩක් කතා කරන්න වෙනවා නේද? ඇයි තරහ අරන් ඉන්නේ? එහෙනම් කතා කරන්න පුළුවන් බල්ලෙක් කියලා. ඇයි තරහ අරන් ඉන්නේ කිව්වොත් ඌ මොකක් කියයි? දැන් තව බල්ලෙක් ඉන්නවා. ඈ? අපි එකපාරට මතන බල්ලෙක් නෑ බොරුවට රැවටිලා කිව්වොත් ඌ විශ්වාස කරයි. නෑ නේ. අපිගේ මානසිකත්වයට වැටෙන විදිහට මේක දෙන්නලා දෙන්නේ. ඉතින් ඇයි බල්ලෙක් ඉන්නේ නැහැ හුවොත්? බල්ලෙක් ඉන්න හින්දානේ තරහ අරන් තියෙන්නේ. ඊළඟට අපිට අහන්න වෙනවා ඇයි බල්ලෙක් ඉන්නවා කියලා. මොකක් කියයි? අර ඉන්නේ අර බලන්න මේ පේන හින්දා ඉන්නවාට පේනවා. ඇවිල්ලා බලන්න ගියයි නේද? දැන් එතකොට බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියන විශ්වාසෙට මේක දෘෂ්ටියක් කියලා අපි දන්නවා නේද? වැරදි මතය. ඒ දෘෂ්ටියට ඇවිල්ලා තියෙන්නේ මොකක් හින්දාද? පේන නිසා පේන දේ තියෙනවාමයි. තියෙන නිසාමයි පේන්නේ. බල්ලාගෙන් නම් බල්ලෙක් ඉන්න නිසාමයි මේ පේන්නේ කියලා ඌ හිතනවා. නැත්තම් පේන සිද්ධිය නිසා බල්ලෙක් ඉන්නවාමයි කියලා හිතනවා. මම කරුණු දෙකක් කිව්වා, ඒක තේරෙනවද දැන්? පේන නිසා තියෙනවා කියන එක එකක්. හරි? තියෙන නිසා පේනවා. ඒ තව කතාවක්. ඔය දෙකෙන් කොයිකද හරි? දෙකම වැරදි. දෙකම දෘෂ්ටි දෙකන්නේ. තියෙන නිසා තියනවා කිව්වද? ඒ කියන්නේ ඉන්නවා කිව්වත් ඒකත් වැරදි. බල්ලෙක් නෑ නේද? හැබැයි පෙනීමක් නැද්ද? පෙනීම තියෙනවා. පෙනීම නෑ කිව්වොත් වැරදි. බල්ලෙක් වගේ පේනවා නේද? බල්ලගේ හැට පේනවා බල්ලෙක්. දැන් පෙනීමේද වරද්ද තියෙන්නේ? පෙනීම නිසා හිතන විදිහද? පෙනීම නිසා හිතන විදිහ. හේ. ඔය හිතන දේවල් ටික තමයි මං කිය අදහස්, චේතනා, සංකාර. ඒවා පේනවා නේද දැන් අවිද්‍යාවෙන් හදපු සංකාර කියලා. ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දාම නේද දැන් බල්ලෙක්ව හදාගෙන ඉන්නේ. ඒකට එතන අවිද්‍යාවක් තියදෙනවා, උගේ මුලාවක් යෙදෙනවා. හේ. අපට ඒ දෙනාද ඒ අවිද්‍යාවයි ඒ මුලාවයි? නෑ. ඒ හින්දා අපට බල්ලෙක් පිහිටන්නේ නෑ. දැන් ඔතන තියෙනවා රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? සමුදය දුන්න නැත්නම් Nirodhayai. Nirodha කරන මාර්ගය තමයි දැන් බල්ලට කියා දෙන්න ඕන. ඔය දෘෂ්ටියෙන් මිදෙන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදේ ඉති රූපස්ස අත්තංගම්. ඔන්න ඕක එන කෙනාට සම්මා දිට්ඨිය එනවා. රූපය කියන්නේ මොකද්ද? රූප සමුදේ මොකද්ද? අත්තංගමය කියන්නේ පිහිටන් නැති ගතිය. සමුදේ දෙන්න නැත්තම් පිහිටන්නේ. ඒකට මාර්ගය මොකද්ද? දැන් බල්ලනන් රැවටිලා කියලා දන්නවා නේද? ඇයි බල්ලා රැවටුනේ? එහෙන් පෙනුනා හින්දාද? පේන දේ ගැන වැරදියට හිතපු හින්දාද? පේන දේ ගැන වැරදියට හිතපු හින්දා නේද? මොකද්ද වැරදියට හිතපු දෙවිදිහ? පේන නිසා තියනවාමයි. තියන නිසාමයි පේන්නේ. ඒ දෘෂ්ටි දෙකක් නේ. ওই දෘෂ්ටි දෙකේ කොයිකේ හිටියත් දෘෂ්ටිගත වෙලා ලෝකෙට අහු වෙලා රැවටිලා මුලා වෙලා ඕන වචනයක් දාන්න. මේ බල්ලට ලෝකෝත්තර දැක්මක් නැහෙනේ කොහොමද? මේ බල්ලා එහෙ පාවිච්චි කරන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියෙන්මයි. හරි? දැන් මං ආයේ අපේ කලින් උදාහරණයට යනවා. මේ මොකද්ද? බෝතලය. ඇයි මෙතන බෝතලයක් තියෙනවා කියන්නේ? පේන නිසා. දැන් බල්ලා දීපු උත්තරේ අපි දෙන උත්තරේ වෙනසක් තියෙනවා. අනේ නුවණින් හිතන්න, ප්‍රඥාවට කරුණු. දැන් අපි නැද්ද පේන නිසා තියෙනවා කියන දෘෂ්ටියේ? තියෙන නිසාම පේනවා කියන දෘෂ්ටියෙත් නැද්ද? තන තියනවානේ. අපි රැවටිලා නැහැ, බල්ලා තමයි රැවටිලා තියෙන්නේ. ඒක ඕ විමසන්න. බෝතලේ තියෙන හින්දානේ අපිට පේන්නේ නේද? බල්ලට පෙනිලා තියෙන්නේ නැති බල්ලේ. අය බල්ලගේ මානසිකත් එදී ඒක දන්නවද ඌ? නෑ. ඌ දෘෂ්ටිගත වෙලා ඉන්නකන් ඌ දන්නවද මේ නැති බල්ලෙක් පේන්නේ කියලා? නෑ. ඌ විශ්වාස කරන්නේම ඉන්න හින්දා තමයි පේන්නේ. ඇයි? ඌ මෙච්චර කල සංසාරයේ ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ පේන දේ තියෙනවමයි. තියෙන නිසාම මේ ඇහෙන් පේනවා. ඔය දෘෂ්ටිය තමයි මේ බලවත් වෙලා තියෙන්නේ. මොකද ලෝකෙට කියනවා ලෝකෙට අයිති දෘෂ්ටි. අපිත් සංසාරෙම ආපු හින්දා අපිත් ඔය දෘෂ්ටිය හරි බලවත්. තේන නිසා තියෙනවමයි කියන්න විශ්වාස කරන්න අපි පුරුදු වෙලා තියෙනවා ඒක නුවණින් හොයන්නේ නැතුව. තියෙන නිසාමයි පේන්නේ කියන එකත් දැඩිව විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙනවා. තව විදිහට කිව්වොත් දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඕකට කියන්නේ ලෝකෙට අයිති දැක්ම. හැබැයි ලෝකෝත්තර දැක්ම කියන්නේ ඇත්ත ඇති හැටි දකින එක. යථාභූත තත්ත්වයේ දකින එක. ඒක ලෝකෙට අයිති දැක්මට වඩා එහාට ගිය එක. ලෝකේ ඉක්මවා දැක්ම. සලායතන වලින් හදලා දෙන ලෝකෙ නෙමෙයි. එතනින් එහාට දැක්මක් ඒක. අපි සලායතනෙන් හදන ලෝකයක් තියෙනවා. සලායතනෙන් දැනගන්න ලෝකයක් තියෙනවා. සලායතනෙට අහු වෙන දේවල් නිසා දැනගන්න ලෝකයක් තියෙනවා. ඒකට අහු නොවන ඒවා ගැන අපි දන්නේ නැහැ. අපේ ලෝකෙට නැහැ ඒවා. ඔවා කිව්වෙ ඉස්සෙල්ලා නේද? හැබැයි අහු වෙන ටිකෙත් අපි රැවටිලා කියලා අපි දන්නේ නැහැ ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉන්නකම්. ලෝකෝත්තර දැක්ම එනකම්. ලෝකෝත්තර දැක්මක් දැනගන්න නම් බුදුදහමක් අහන්න ඕන. මොකද බුදු කෙනෙකුට විතරයි ඒක විවෘත කරලා දෙන්න පුළුවන්. එහැංගිලා තියෙන සත්‍ය ඔක තමයි මේ හැම ධර්ම කරුණකම තියෙන්නේ නුවණින් බැලුවොත්. හැබැයි සෑහෙන නුවණකුත් ඕන ඒක දකින්න. ඒකට මේ ප්‍රඥාව වඩන්න විදිහකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපිව නිකම්ම අනාත කරලා දාලා නැහැ. මෙහෙම ඇත්තක් තියෙනවා. ඇත්ත අවබෝධ කරගන්න මෙන්න මෙහෙම විදිහකුත් තියෙනවා. කියන දෙකම මේ සත්‍යය ගැන අනුකම්පාවෙන් දේශනා කරලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක තම තමයි. ඒක පටන් ගන්නේ සම්මා දිට්ඨිය තුලින්. සම්මා දිට්ඨිය ගන්න නම් අර කියපු කරුණු අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණය. يعني කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි ශ්‍රද්ධාර්ම අහන්න ලැබෙන්නේ. අපේ හොඳම කල්යාණ මිත්‍රයා තමයි බුදුරජාණන් වහන්සේ. ළද කාලේ බුදුරජාණන් වහන්සේ නෑ කිව්වට ධර්මයේ තියෙන බුදුහාමුදුරුවෝගේ යමෙක් ධර්මයේ දකීද ඒ මන්ද. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. තාම ධර්මයේ තියෙනවා කියන්නේ බුදුන් දකින්න පුළුවන්කම තියෙනවා. කල්යාණ මිත්‍රයා හොයා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක නුවණින් විමසන කොටසකට විතරයි ඒක තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කියා දීපු මාර්ගයක් තියෙනවා. ඒක ඒ විදිහට කොහේන කෙනෙකුට තමයි ඒක ලැබෙන්නේ. ඉතින් ඒකේ අර පූර්ව ප්‍රතිපදාව කියලා කොටසකුත් තියෙනවා. ඒක තමයි අර ලෞකික සම්මාදිට්ඨියෙන් එන්නේ නැත්නම් කම්පල විශ්වාස කිරීම කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා වැඩෙන ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙනවා. ඒකෙන් හිත වැඩෙන අයට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න හැකියාව තියෙනවා. එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සත්‍ය සලායතනි රැවටිලා ඉන්නේ. ඇහැට රැවටිලා ඉන්නේ. ඇහැ නිසා දැනගන්න රූපෙට රැවටිලා ඉන්නේ. මේ කියනවා මහා සලායතන සූත්‍රයේ තියෙනවා. බලන්න කියලා. චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. ඇහැගෙන අජානං අපස්සං යථාභූතං. යථාභූතං කියන එක දැන් දන්නවනේ නේද? ඇත්ත ඇති ඇති. අජානං අපස්සං. අහලත් නැහැ, දැකලත් නැහැ. නසසරේ යන සත්‍යය. චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යථාභූතං. රූපං අජානං අපස්සං යථාභූතං. රූපය ගැන අහලත් නැහැ, දැකලත් නැහැ. ඇත්ත ඇති ඇති. එයාට මොකද වෙන්නේ? ඇහැ ගැන රූපය ගැන ඇලෙනවා, බැඳෙනවා, සතුටු වෙනවා. සිහි මුලා වෙනවා. සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා විතරක් නෙමෙයි සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනවා කියන එක පැහැදිලි ඉන්නේ නේ? රූපයේ සිහි මුලා වෙනවා. ඇහි සිහි මුලා වෙනවා. කාටද? අජානං අපස්සං යථාභූතං. සිහි මුලා වුණාම මොකද වෙන්නේ? ඒවයි ආස්වාදයන් වූ ඉන්න ආස්වාදානුපස්සී විහෙරති. මේ සූත්‍රයේ තියෙන ටික කියන්නේ ආස්සාදානුපස්සී විහෙරති. මේ සිහි මුලා වුණ එක්කෙනා ඒවයි ආස්සාදයන්ව ජීවත් වෙනවා. එයාට මොකද වෙන්නේ? තණ්හා පවඩ්ඩති. තණ්හාව වර්ධනය වෙනවා. ආයතින් පංච උපාදානස්කන්ධා උපචං ගච්ඡති. ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රැස් කරනවා. අනතෙන්ටයි මට ඉන්නවා. ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රැස් කරනවා. කවුද? ඇහි ඇහ නිසා දැනගන්න රූපේ ඇත්ත ඇති හැටි අහලත් නැහැ, දැකලත් නැහැ. තව විදිහට කිව්වොත් සම්මා දිට්ඨිය ඇවිල්ලා නැහැ. එතනම පෙන්නනවා චක්කුම් රූපං ඥානං පස්සං යතා භූතං. මේකේ ඇත්ත ඇති හැටි ඇහුවොත් දැක්කොත් එයාට මොකද වෙන්නේ? එයා ඒක ඇලින්නේ නැහැ, බැඳින්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. තණ්හාව ඊළඟට කියන ආදීනවානුපස්සී විහෙරති. එහෙම දකින්න කියන. එයාගේ තණ්හාව වැඩෙන්නේ නැහැ. ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රස කර කර ඉන්නේ නැහැ. එයාට කියනවා සාස්සහෝති සම්මා දිට්ඨි. මෙන්න මෙයාට සම්මා දිට්ඨිය ඇති වුණා. එයාට තමයි සම්මා සංකප්ප ඇති වෙන්නේ. අහමම ඉතුරු වචන ටිකක් කියනවා. ඒ ටික ඔයගොල්ලෝ කියවලා බලන්න. මම මේ මෙතෙන්ට අදාළ ටික ගන්නෙ එකක් සම්මා දිට්ඨියෙන්නේ පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ කොහොමද? රැස් නොකරන්නේ කොහොමද? ඇහැගෙන රූපය ගැන ඇත්ත ඇති හැටි අහුවොත් දැක්කොත් එයා තමයි ඔන්න ආර්ය මාර්ගයට වැටෙන්නේ. සාමාන්‍ය කෙනා ඉන්නේ අජානං අපස්සං යථාභූතං. ඒක තේරුම් ගන්න අර බල්ලා ඇහැ පාවිච්චි කරන මට්ටම. මොකද්ද මට්ටම? පේන දේ තියෙනවමයි, තියෙන නිසාම පේයි. ඒ දෙකම දෘෂ්ටි දෙකක්. දැන් ඔක කොහොම කිව්වටම ඉතින් තේරෙන්නේ නැහැ. තව ටිකක් ඔක නුවණින් විමසන්න ඕනේ ඊළඟට. අර ඇහුවේ ප්‍රශ්නේ බෝතලේ තියෙන හින්දානේ අපි තියනවා කියන්නේ නේද? බල්ලත් කියයි ඔය කතාව. අර බල්ලා ඉන්න හින්දානේ මම බල්ලෙක් ඉන්නවා කියන්නේ. නේද? දෙන්නම ඇහෙන් දැකලානේ තියනවා කියන්නේ. දැන් මොකද්ද අපිට බල්ලා රැවටිලා අපි රැවටිලා නැහැ කියන්න තියෙන සාක්ෂි. ඇහැට පේනවට අමතරව තව මොනවා හරි අපි යොදාගෙන තියෙනවා. නේද? පේන දෙයම තියෙනවයි කියන්නේ ඇහෙන් දැකලා විතරක් නෙමෙයි. තව මොනවද උ ටිකක් ඔතෙන්ට එකතු කරලා තියෙනවා. තව මේක ඇත්ත කියන සාක්ෂි ටික. මොනවද ඒ? නෑ විඥාණයෙන් තමයි ওই දෙකම බල්ලගෙත් විඥාණය අපෙත් විඥාණය. මේ දෙකම චක්කු විඥාණය. නෑ මං අහන්නේ දැන් අපි රැවටිලා නෑ කියන්න සාක්ෂි මොකද්ද? මේ බෝතලේ දැක්කහම තියෙනවමයි කියන්නේ ඇයි? බල්ලා රැවටිලා අපි රැවටිලා නෑ කියන. බල්ලාගේ නම් ඇත්තට බල්ලෙක් නෑ වතුර. නේද? චාය. මෙතන කියනවා අපි බෝතලේ තියෙන හින්දායි අපි පේන්නේ. ඇත්තට තියෙන. ඇයි ඇත්තට තියෙනවා කියලා කියන්නේ? පේනවට අමතරව. පෙර දැනුම් වගේක් තියෙන. මොනවාද පෙර දැනීම? ඈ? ඒ බලලාදී නම් නැහැ අපේ බෝතලේ තියෙනවා කියනකොට මොකද්ද පෙර දැනීම? මේක තියෙනවමයි කියලා ස්ථිර කරන්න. අපි රැවටිලා නැහැ කියන්න ස්ථිර කරන්න තියෙන්නේ මොකද්ද? ඊට සමාන රූපේ බල්ලත් කලින් දැකලා තියෙන හින්දා තමයි අර බල්ලෙක් කියන්නේ. පෙර මුලාවම තමයි මේ මොහොතේ කියන්නේ. පෙර බල්ලෙක් ඇහෙන් දැකලා තියෙන හින්දාම අර වගේ රූපයක් පේනවනේ අර බල්ලෙක් කියලා රවටි. නේද? පෙර ඇසුර. වැරද්ද. ඒවට කියනවා තව වචනය ආශ්‍රව කියලා. පෙර ඇසුර කරපු දේ. ඒ ආශ්‍රවත් උදව් වෙනවා අපි මුලාවටපත් කරන්න. ධර්මයෙන් දන්න හින්ත මං අහන්නේ අපි රැවටිලා නැහැ කියන්නේ මොකද්ද මේ? දැන් බල්ලට කියනවා පේන හින්දා තියෙනවා කියන එක වැරදි. ඒක දෘෂ්ටිය. අපිත් ඒ වැඩේම කරනවා පේන හින්දා තියෙනවා කියලා. මේ මං අහන්නේ ඇයි ඒ අපේ එක හරි කියලා කියන්නේ? බල්ලගේ එක වැරදි. මෙතන පටවියාපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙනවා. අතන එහෙම නැහැ. අතන බල්ලා මනසෙන් හදාගත්තා. දැන් බල්ලා භාවනා කරන බල්ලෙක් නම් පේන රූප ඕවා පටවියාපෝ තේජෝ ආයෝ වලින් හැදිලා තියෙන්නේ කියලා. ඌත් කියයි එතන ඉන්නේ පටවියාපෝ තේජෝ ආයෝ වලින් හැදිච්ච බල්ලෙක් කියලා. සතර මහා ධාතුන් හැදිච්ච බල්ලෙක්. නේද? හා? ඒ දෙය තමයි මම අහන්නේ. සනාථ කරගන්න මොනවද යොදාගන්නේ? ඔන්න ඔය ටික තමයි නුවණින් හොයාගන්න. හා? නෝනින් බලන්න නෝනින් බලන්න. ප්‍රශ්නෙත් මතක නැහැ හිතන්න ගියාම නේද? දැන් ඔන්න බල්ලෙක් වතුරට එවිලා ඌ රැවටෙනවානේ බල්ලෙක් ඉන්නවා කියලා. ඌගේ මානසිකත්වයට ඌ හිතනවා තව බල්ලෙක් ඉන්නවා. එතකොට ඇයි අපි ඌගෙන් අහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ කියලා ඌ දෙන උත්තරේ තමයි පේන නිසා. නේ පේන නිසා බල්ලෙක් ඉන්නවා. නැත්තම් ඉන්න නිසා පේනවා. ඇයි? ඌ ගිහින් තියනවා එහෙන් දැක්කනම් දෘෂ්ටි දෙකකට. පේන දේ තියෙනවමයි කියන දෘෂ්ටියයි තියෙන දේමයි පේන්නේ කියන දෘෂ්ටිය. අපිට ඒක දෘෂ්ටි දෙකක් කියලා පේනවනේ. එතෙන්දී. හැබැයි අපිත් ඇහැ පාවිච්චි කරලා ওই වැඩේම කරනවා. මොනවා හරි පේනකොට ඕක තියෙන හින්දාමයි පේන්නේ. පේන නිසා තියෙනවමයි. ඔබතුමා කියන්නේ අර දකින්න කලින් ඕක තිබ්බේ නැහැ. අපේ ලෝකෙට දැක්කට පස්සේ තමයි ඒක දැනගත්තේ. එතකොට මේ දැකීමෙන්මයි යතන මුලාවට අහු වුනේ. තාම අපට තේරෙන්නේ නැහැ මුලාවක් උනාද කියලා. ඒකයි මේ මුලාව උනා කියලා දකින්නත් ලොකු ප්‍රඥාවක්. මගේ උපාදානය උනා කියලා දකින්නත් ලේසි නුවණකට බෑ. එහෙම පුළුවන් උනා නම් කට්ටිය ඉක්මනට රහත් වෙනවා. දුක හට ගන්න හැටි දේනවනේ. ඔව් දැන් ඇහි රැවටෙන්නේ ඇයි කියලා හොයන්න ඔය විද්‍යාවෙන් ඉතින් දන්න විද්‍යාවෙන් පුළුවන් ඇහි ක්‍රියාකාරීත්වය අපි දන්නවනේ මෙතන ලෙන්ස් එකක් තියෙනවා ඕකෙන් ආලෝක තරංග ඇවිල්ලා ප්‍රතිබිම්බයක් හැදෙනවා ඒ ප්‍රතිබිම්බේ තමයි විඥාණයෙන් දැනගන්නේ නේද අපේ ඇහි වෙන්නෙත් ඕක බල්ලගේ ඇහි වෙන්නෙත් ඕක එතකොට බල්ලෙක්ගේ සටහන නැත්තම් බෝතලේ සටහන ඇහැ හදලා දීලා තියෙනවා. වර්ණ ඡායාවක්. එහෙම නැත්තම් ප්‍රතිබිම්බයක්. එතකොට අපේ විඥානි දකින්නේ ඔය හදලා දෙන ප්‍රතිබිම්බෙද එළියේ තියෙන ඇත්ත රූපෙද? ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බෙ නේද අපි දකින්නේ? දැනගන්න. දැන් බල්ලගෙත් ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බෙ නේද බල්ලා දැනගෙන තියෙන්නේ? ඒක අනුව හිතලා හිතනවා කියන්නේ සංස්කාර චේතන. නේද සංස්කාර වලින් කියන ඔහොම පේන්නේ නම් බල්ලි. එතකොට බල්ලා හැදුනේ හිත ඇතුලේ. ඌ විශ්වාස කරනවා මේ හිත ඇතුලේ හැදුන බල්ලා ඉන්නේ එළියේ කියලා. රයිට්? අපි මේක දැක්කලා මොකද හිතන්නේ? බෝතලේ ඡායාව ප්‍රතිබිම්බයක් ඇහැ ඇතුලේ හැදුන මේ ඇහි ලෙන්ස් එකෙන් ඇවිල්ලා දෘෂ්ටිථානේ නේද? ඒක විඥාණයට අරමුණු වුණා. එතකොට ඕක දිහා බලලා අපේ හිත කියනවා ඔහොම පේන්නේ නම් එළියේ බෝතලයක් තියෙනවා. ඒක චේතනා ගොඩක් නේද? මේ ප්‍රතිබිම්බය තමයි දැන් හිත දැක්කේ, විඥානේ දැක්කේ. ඒ තහවුරු කරන ටික හොයා ගන්න ඕනේ ඊළඟට. ඒක තමයි මම අහුවේ. තාම ඒකට උත්තර ආවේ නැහැ. දැන් අපි දෙන්නම එකම වැඩේ ඇහැනිසා කරලා තියෙනවා. හැබැයි බල්ලා දෘෂ්ටිගත වුණාගෙන අපි හරි අපට hina wei balla oka dena gattama. අපි බල්ලට hina වෙනවා. ඒ
කියන්නේ ඒ වෙනකොටත් අපි උපාදානය කරගෙන ඉතරයි.
උපාදානය වෙලා ඉවරයි පැහැදිලිව මේක. පැහැදිලි නැත්නම් ඔය දැන් ඔවා කතා කරනකොට ටික ටික අහු වෙනවා මොකද්ද උපාදානය කියන්නේ. දැන් බල්ලා බල්ලෙක්ව උපාදාන කරලාද නැද්ද? උපාදාන කරලා. පේන දේ තියනවා කියනකොට උපාදාන කරලා ඉවරයි. ඉස්සෙල්ලා කිව්වට ඔක තේරෙන්නේ නැහැ දැන් තව ටිකක් තේරෙනවා ඇති. මොකද දෘෂ්ටිගත වෙලා ඉවරයි. අපට කවදාවත් බෑ අපේ විඤ්ඤාණයට එළියේ තියෙන සතර මහා ධාතු රූපේ දකින්න. ඇහැ උදව් කරගෙන. ඇහැ උදව් කරගෙන දකිනා නම් දකින්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බයේ විතරයි. හරි? ඔකට කියනවා ප්‍රසාද රූපේ කියලා. චක්කු ප්‍රසාදේ හදලා දෙන චක්කු ප්‍රසාද රූපේ. ඔක තමයි විඤ්ඤාණයට ආරම්භය. එහෙම නැත්තම් ඇහැ නැති වුණත් ඕක දකින්න පුළුවන්කම තියෙන එකයි විඤ්ඤාණයට. ඈ? අවතාර ඒවනම් දකිනවා හීනත් දකිනවා අපි නේද? ඔව් එහෙම දකින්න පුළුවන්. හැබැයි අපි මේ ඇත්ත කියලා හිතන ලෝකේ අන්න හරි. ඔය උත්තරේ තමයි මට ඕනේ උනේ. දැන් අපි රැවටිලා නැහැ කියන්නේ මොකද? පේනවට අමතරව ඕක අල්ලලා බලන්නත් ඕනේ. නේද? බල්ලා අල්ලන්න ගියොත් අහුවෙයිද බල්ලා? නැහැ. ඌට අහුවෙන්නේ වතුර. ඌ හිතන් ඉන්න බල්ලා ඌට අහුවෙන්නේ නැහැ නේද? අන්න දැන් අපි ටිකක් සාධාරණීකරණය කරගන්නවා අපි හරි කියලා නේද? අපි බල්ලගෙන් එහාට ගිහින් අපි ඇහෙන් දකිනා විතර නෙමෙයි කාය ස්පර්ශෙනුත් සාක්ෂිකාරයක් ඉන්නවා. කාය ආයතනෙත් එදා ගන්න පුළුවන් අපිට මේක ඇත්තද කියලා. නේද? සද්දයක් තියෙන එකක් නම් ඒකත් හොඳයි කියපු එක. සද්දායතනෙන් දැන් ඔන්න බල්ලා බුරනවනේ. බල්ලට ඇහෙනවා නිකන් දෝංකාරයක් වගේ. දැන් මොකද වෙන්නේ? අන්න අර බල්ලා බුරනවා. මම් බුරනකොට ඌත් බුරනවා. දැන් ඔන්න අපි යන මට්ටමට ඌත් යනවා නේද ටික ටික. චක්කායතනෙ විතරක් නෙවෙයි සෝතායතනෙත් උදව් වෙනවා. අර ඇත්ත කියලා හිතපු දෙය තව ටිකක් ඇත්ත කරා. සාක්ෂිකාරය. ඈ? තාම අපට තේරෙන්නේ නැහැ ඕක. අපි හිතන්නේ ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලානේ අපි හිතන්නේ. මේ සම්මා කියන වචනේ සංඛ්‍යා එකතු වීම මත තහලා තියෙනවා මේ මෙහෙමයි. ඔකට මම කෙටියෙන් උත්තරයක් දෙන්නම්. මේ පද නිරුක්ති වලින් ගන්න පුළුවන් තේරුමක් තියෙනවා. ඒක පర్యాయය වුණාට පర్యප්ති ප්‍රතිවේද පැත්තට යන්නේ. හරි. වචන අල්ලගෙන තේරුම් කරන්න කන්සෙප්ට්ස් හදන්න පුළුවන්, තියරි හදන්න පුළුවන්. හැබැයි ඒක ඇත්ත ඇතියටි වෙන්නේ. ඒ හින්දා ඒව පස්සේ වැඩිය යන්න එපා. මම තව ඕනනම් මට විස්තර කරන්න පුළුවන්. ඉතින් පැය ගාණක් යනවා ඔය කියන එක. අනිත්‍යකේ ඉඳලා ඕක කියාගෙන ඉන්න වෙනවා. ඒකට උත්තර තියෙනවා. ධර්මයේ උත්තර තියෙනවා. ධර්මයේ හරියට දකින්න ගෙනාට උත්තර තියෙනවා. හරි? ආ එතෙන්ට පුළුවන් වුණොත් එන්නම්. ඒක වචන එක අදහසක් විතරනේ නේද? අපි ඊට වඩා මේක තේරුම් ගන්න බලමු. සම්මා කියන එක නේද? ආ ඒ තේරුමට ගලපන්න පුළුවන් මේ තියෙන දේ. හැබැයි ඒකෙන් අපි රැවටෙන්න හොඳ නැහැ. අර කියන්නේ මේකමයි කියලා. ඕකේ දෙපැත්තක් තියෙනවනේ. හරි? හරි. මම අපි මේ ඊට වඩා ගැඹුරුයි මේ කියන දේ. දැන් අපි ලෝකයා ඉන්නවා පේන දේ අල්ලන්න පුළුවන් කියන දෘෂ්ටියක. ඒ කියන්නේ මේ පේන දේ තියෙනවා කියලා හිතපු ගමන්. තව විදිහට කිව්වොත් ඔය සතර මහා ධාතු රූපයමයි මේ දකින්නේ. කියන අදහසන එන්නේ. ඇත්තට දැකලා තියෙන්නේ ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බේ. ඒ වුණාට හිතලා තියෙන්නේ එළියේ තියෙන සතර මහා ධාතු රූපේ තමයි ඔය දැක්කේ. ඇයි අපි මේ දෘෂ්ටිගත වීමට එන්නේ? කියන එක දැන් නුවණින් හොයන්න. හරි. ඒකට තමයි මේ ආයතන භාවනාව කරන්න තියෙන්නේ. ආයතන ගැන පිරිසිඳ දකින්න කියන. ආයතන ගැන පිරිසිඳ දකින්න නැතුව නිවන පණවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ආයතනෙකින් කරන මුලාව හොඳට අඳුරගන්න. දැන් අපි අර බල්ලා ඇහෙන් දැකලා බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා. මොන පළවෙනි දෘෂ්ටියෙන් දෙයක් හදාගත්තා. නේද? ඊළඟට බුරණ සද්දෙකුත් ඇහුණොත් තව ටිකක් අරක තහවුරු කරනවා. බල්ලා ඉන්නවම යූ තමයි ඔය බුරන්නේ. පෙර වෙලාවත් උගේ අර බඩු ගඳකුත් ආව තමන්ගේ ගඳම වෙන්න පුළුවන් එන්නේ. ඉව කරලත් බලනවනේ බල්ලෝ නේද? ඇත්තම තමයි තව ටිකක් තහවුරු කරනවා. ඇයි තව ආයතනයක් එකතු වුණා. දැන් මේ ආයතන එක එක සපෝට් කරනවා. මේ හදාගත්තු මතේ තව තව ස්ථිර කරනවා, තහවුරු කරනවා නේද? දැන් ඕක බල්ලගේ මට්ටමින් අපිට ටිකක් ගන්න පුළුවන්. ඒකයි මේ උපමාව ගන්නෙ. Tamanta compare කර කර මේක බලන්න. පෙරවටීම අල්ල ගන්න පුළුවන් වෙනවා. දැන් අපි හිතනවා පේන දේ අල්ලන්න පුළුවන්. ඒක තමයි මේ අපි හිතන තත්ත්වෙ නේද? බෝතලේ තියෙනවා, ඒ බෝතලේ ඇල්ලුවොත් අල්ලන්න පුළුවන්. දැන් මේක ගැන බලන්න විදි කීපයක් තියෙනවා. එකක් තමයි දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ ආයතන වලට අරමුණු වෙන දේවල් එකකට එකක් වෙනස් නේද? ඒ කියන්නේ දැන් ඇහැට අරමුණු වෙන්නේ වර්ණ මිසක් සද්ද නෙවෙයි. නේද? ඇහෙන් බෑ සද්ද දැනගන්න. ඒ කියන්නේ ඇහෙන් කරන වැඩේ කනෙන් කරන්න පුළුවන්ද? බෑ. ඊළඟට කනට පුළුවන් සද්ද අහන්න විතරයි, සද්ද සංඥාරම් දෙන්න විතරයි. කනට පුළුවන් ද වර්ණ සංඥාරම් දෙන්න? බැ. වර්ණ වලින් සටහනක් හදලා දෙන්න බෑ කනට. එතකොට මේ එක ආයතනයක් සංවේදී වෙන්නේ එක්තරා දෙයකට විතරයි. ඒ තමයි ආරම්භන කියන්නේ. හරි? ඇහැ සංවේදී වෙන්නේ වර්ණ සටහන් වලට විතරයි, කන සංවේදී වෙන්නේ සද්ද සටහන් වලට විතරයි. එතකොට ඇහෙන් කරන වැඩේ කවදාවත් කනෙන් කරන්න පුළුවන්ද? බැ. කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න පුළුවන්ද? ඒකත් නේද? ඇහෙන් කරන වැඩක් ආයෙ කරන්න පුළුවන් ඇහෙන් විතරයි නේද? ඕකම නේද ඇහෙන් කරන වැඩේ නාසයෙන් කරන්න පුළුවන්? බැ. ඇහෙන් කරන වැඩේ දිවෙන් කරන්න පුළුවන්ද? බැ. ඇහෙන් කරන වැඩේ කයෙන් කරන්න පුළුවන්ද? එහෙනම් දැන් පුළුවන් කියන්නේ? ඇහෙන් දැකපු දේ අල්ලන්න පුළුවන් කියන්නේ? පේනවද කොච්චර මුලා වෙලාද කියලා? අපි ඉන්නේ මේ දෘෂ්ටිගත වුණාම ඕක එනවා. එක ආයතනකින් දැනගන්න දේ තව ආයතනකින් දැනගන්න පුළුවන් කියලා දෘෂ්ටිගත වෙන මිත්‍යා දෘෂ්ටිය. ඇත්ත ඇතියටි නෙමෙයි, සම්මා දිට්ඨිය නෙමෙයි. ඔබ දකින්න ලේසි නෑ, බොහොම පරිස්සමින් බලන්න ඕන දෙයක්. ආයතන ගැන බලන්න ඕන බොහොම ගැඹුරින්. එතකොට තේරුම් ගන්න ආයතනයක් පිරිසිඳ දකිනවා කියන්නේ ඒ ආයතනෙට කරන්න පුළුවන් වැඩේ වෙන කිසිම ආයතනකින් කරන්න බෑ. එහෙනම් පුළුවන් වුණා නම් අපිට මේ ආයතන පහක් ඕනේ නැහැ නේද? එකක් තිබුණා නම් ඇති. නේද? එහෙම වෙන්නේ නැහැ. එතකොට දැන් අර තව ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් එක්කෙනෙක් ඇහුවා මම ඒකට අන්තිම උත්තර දෙන්න යන්නේ ඔක මහලියට යන කතාවක් කියලා. විඥානයක් ප්‍රතිසන්දි විඥානයයි ඈ චිතිසිතයි ප්‍රතිසන්දියයි වෙන හැටි විඥාන කරනවද අරන් යන්නේ යන්නම කතා ටිකක්. එතන මම මේ බුද්ධ දේශනාවක් පොඩ්ඩක් කියන්නම් එයාට හිතලා බලන්න. මේ අර ඒ කාලේ හිටියා සාති භික්ෂුව කියලා එක්කෙනෙක්. එයා මතයක් කියන්න ගත්තා මේ අර මෙරිලා උපදින විඥානයක් තියෙනවා කියලා. මෙතනින් අතෙන්ට යන විඥානයක් තියෙනවා කියලා. පස්සේ ඉතින් අනිත් හාමුදුරුවරු කිව්වා ඔක ඔහොම කියන්න එපා, ඔක වැරදි. නෑ නෑ, ඔක තමයි හරි කියලා එයා ඉතින් බණ කියනවා. පස්සේ මේ අනිත් හාමුදුරුවෝ ගෙහින් බුදුහාමුදුරන්ට පැමිණිලි කළා. පස්සේ බුදුහාමුදුරුවෝ සාති භික්ෂුව ගෙන්වලා ඇහුවා, "ඇත්තද සාති, මේ මෙහෙම මතයක් කියනවා කියන්නේ? මෙහි තියෙන විඥානයක් අතෙන්ට යනවා කියන්නේ." ඔව් කියලා පිළිගන්නවා. එතකොට කියනවා අර බණින්න තියෙන දරුණුම වචනේ බුදුහාමුදුරුව පාවිච්චි කළේ මෝග පුරුෂේ. මෝඩේ. ඒක තමයි බුදුහාමුදුරුව පාවිච්චි කරපු දරුණුම වචනේ. එතකොට ඔය මේ ජීවිතෙන් අතෙන්ට යන අනිත් ජීවිතයට යන විඥානයක් තියා ආයතනෙකින් ආයතනයකට යන විඥානයක්වත් මම පණවන්නේ. තේරුම් ගන්න. ආයතනකින් ආයතනයකට යන විඤ්ඤාණය. ඒ කියන්නේ එක ආයතනකින් දැනගන්න දේ තව ආයතනකින් අත්දකින්න පුළුවන් කියන්නේ අර විඤ්ඤාණය පාස් කරන. එහෙම එකක් නෑ. හරි? ඒතර විඤ්ඤාණයේ තියෙන ලක්ෂණ ටික වෙනම අඳුර ගන්න ඕන. විඤ්ඤාණයක් හටගන්නේ ඒකට හේතු යෙදෙන හින්දාමයි. ඒක පෙරණ තිබීම හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නේද? ඒ විඥානේ ඊළඟ විඥානයට සම්බන්ධයක් නැහැ. තමා ඔක ප්‍රායෝගිකව දකින විදිහක් තමයි උදේ ආනාපාන සතිය කරද්දී පොඩ්ඩක් බලන්න විදිහක් කිව්වා. මතකද දන්නේ? ප්‍රායෝගික පැත්තත් පැහැදිලි කරන හින්දා ඒකටත් ටිකක් රිලේට් කරන්න කෙනෙක් කිව්වා භාවනාවට හිටියේ නැහැ එකයි කියන්න කියලා. දැන් ඕගොල්ලන්ට පටන් ගන්න කිව්වේ කොහොමද ආනාපාන සතිය? හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය යොමු කළා. එතකොට දැනගත්තා ආස්වාසයක් තියෙනවා, ප්‍රාස්වාසයක් තියෙනවා. නේද? ඉහළ ගන්න හුස්මක් තියෙනවා, පහළ දාන හුස්මක් තියෙනවා. දැනගත්තා නේද? ඔව්. ඊළඟට මොකද්ද බලා ඉන්න කිව්වේ? මතකද කරපුද? ආස්වාසයේ තියෙන වෙනස්කම් ටික පටන් ගන්නකොට කොහොමද, මැද හරියේ කොහොමද, ඉවර වෙනකොට කොහොමද, මේ දෙක අතරේදී කොහොමද, ඊළඟට ප්‍රාස්වාසයේ පටන් ගන්නකොට කොහොමද, මැද හරියේ කොහොමද, ඉවර වෙනකොට කොහොමද නේද? ඊළඟට ඔවයි තියෙන දැනීම් ටික බලන්න. දැන් මේ දැනීම් වල තිබුණාද ආස්වාසය කියලා නමක්? දැනීම් වල තිබුණාද ප්‍රාස්වාසය කියලා නමක්? නැහැ. දැනීමක් ඇති වෙනවා නැති වෙනවා. නේද? මේ දැනීමයි කලින් දැනීමේ සම්බන්ධයක් නැහැ. ඔබ කලින් ගන්න ඕන මේ ආස්වාසයේ ඉස්සෙල්ලා ප්‍රාස්වාසයේ සම්බන්ධයක් නැහැ. මේ ආස්වාසයේ ඊළඟ ප්‍රාස්වාසයේ සම්බන්ධෙකුත් නැහැ. මේ ආස්වාසයේ කලින් ආස්වාසයක සම්බන්ධෙකුත් නැහැ. අනාගතයේ තියෙන ආස්වාසයක සම්බන්ධෙකුත් නැහැ. මේවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතා. එතනක් මුලාවක් තියෙනවා. ඇයි? හුස්ම තියනවා කියලා දැනගත්තේ කොහොමද? ස්පර්ශය. මොන ස්පර්ශයක්ද? චක්කුද, සෝතද, කායද? කාය ස්පර්ශයක්. කාය විඥානෙකින් දැනගෙන තියෙන්නේ මෙතන මොකද්ද දැනීමක් තියනවා නේද? මේ සමට මොකද්ද ස්පර්ශයක් දැනিলা තියෙන්නේ. ඒකෙන් හටගත්ත වේදනාව තමයි දැනගෙන තියෙන්නේ. පස්සබච්චය වේදනා. කාය ආයතනෙන් දැනගත්තා හුස්ම හැදුවේ කවුද? මන ආයතනින් අර දැනීම් ටික එකතු කරලා ආවෝ කියන්නේ හුස්ම. දැන් හුස්ම කියන රූපයක් හැදුවා. ඒ රූපෙට තව උත්තරයක්. හුස්ම කියන්නේත් රූපයක්. මොකද ආයතන නිසා දැනගෙන තියෙන්නේ. ලෝකෙට ආйти දෙයක්. හරි? කාය, හුස්ම කාය කියලා කියනවා. දැන් ඔය කියනකොට එක එක ප්‍රශ්න එනවා. ප්‍රශ්න එන එක හොඳයි. ඒක කොහොමද රූපයක් වෙන්නේ? ඒක හිතෙන් හදපු දෙයක්නේ. අර හිත ධම්ම කියලා කතාවක් අහගෙන ගියේ ඒවා එනවා ගැඹුරින්. හරි? දැන් අහන්න අර බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා නේද? ඌට බල්ලා රූපයක් නේද? උගේ මානසික වට්ටමට සතර මහා ධාතු රූපය. එළියේ තියෙන රූපය. වැත්ත තත්ත්වෙ මොකද්ද ඒක හදලා තියෙන්නේ? බල්ලගේ මනසට පෙන්වන දෙයක්. ඌ ඒ උනාට විශ්වාස කරන්නේ නෑ නෑ එළියේ තියෙන සතර මහා ධාතු රූපය. එතකොට මතක තියාගන්න රූපය ගැන වර්ග කිරීමක් කළේ අර 11 ආකාරයි සතර මහා ධාතුයි තව තව ආකාර විදිහට වර්ග කළේ අපි ඉන්න මට්ටමින් පටන් ගන්නවා. ඒකෙන් ධර්මයේ දකින්නකොට දකින්නකොට මොකද්ද ප්‍රතිඵලේ? රූපෙන් මිදෙනවා. රූපේ තියෙන මුලාවෙන් මිදෙනවා. ඒ කියන්නේ ලෝකෙන් මිදෙනවා, ලෝකෝත්තර පැත්තට යනවා. ලෝකේ යන කෙනා ලෝකෙට අයිති දෘෂ්ටියේදී රූප පිළි අරන් ඒවා තියෙනවමයි තියෙනවමයි කියන එකේ ඉන්නවා අර බල්ලා හිතනවා. හැබැයි ඒ ආයතනෙට රැවටිලා එහෙම හිතලා ආයතනයත් තත්ත්වයේ දකීමේදී රූපෙනුත් මිදෙනවා ආයතනෙනුත් මිදෙනවා. ආයතනෙ මිදෙනවා කියන එකත් සමහර විට පැහැදිලි වෙන්නේ නැහැ. දැන් රූපෙන් මිදෙනවා කියන්නේ එළියේ ඉන්නේ බල්ලෙක් කියලා හිතන්න පුළුවන්. පොඩ්ඩක් අල්ලන්න. බල්ලෙක් කියලා හිතෙන්න පුළුවන්. එළියේ නේද? දැන් ආයි පොඩ්ඩක් මේ පැත්තට අවධානය ගන්න දැන්. මේ මහා ගැඹුරු තැනක් කියන්නේ දැක්කොත් ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පුළුවන්, සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. නැත්නම් ලෝකෙට අයිති දෘෂ්ටියේ යනවා. ඇහැ ගැන රූපය ගැන ඥානම් පස්සන් යථා භූතං එකට ආවොත් තමයි සම්මා දිට්ඨිය ආර්ය මාර්ගයට වැටෙන්නේ. මේක දැක්කේ නැත්නම් මොනවා කළත් මොන භාවනා කළත් ඉන්නේ ලෝකෙට අයිති නාමයි. පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ද පංච උපාදානස්කන්ධ රැස් කිරීම මම තව විදිහකට පැහැදිලි කරන්නම්. දැන් බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා හිතනවනේ. නේද? රැවටෙන මට්ටම. එතකොට රූපය පහළ වෙලාද ඌට? පහළ වෙලා. රූපස්කන්ධේ පහළ වෙලා. වේදනාවක් තියනවද? තියනවා. දැන් තරහක් තරගෙන නේ. ඈ? සංඥාවක් තිබුණාද? තියෙනවා. සංකාර තියනවද? බල්ලෙක්ව හදලානේ චේතනාවෙන් සංකාර. විඥාණය? විඥාණයෙන් තමයි ඔය ටික දැනගෙන තියෙන්නේ. නේද? දැන් ඔය පහ උපාදාන වෙලාද නැද්ද? බය නැතුව ගිහින උපාදාන වෙලා. මේ බෝතලේ දැක්කම උපාදාන වෙලාද නැද්ද? මේක දකින්න අමාරුයි. ඒක තමයි ප්‍රඥාව වඩන්න ඕන. සිහියයි නුවණයි යෙදෙන්න ඕන. ඔතන තමයි දුක්ඛේ අඥානං කියන්නේ මේ සසරේ යන සත්‍යය. ලෝකය ගැන දන්නෙත් නැහැ, දුක ගැන දන්නෙත් නැහැ. අර දැල්ලට පණින පළඟැටියෝ වගේ කියලා උපමා කළා බුදුරජාණන්. සසරේ හැබැයි අපි ඊට වඩා ටිකක් වාසනාවන්ත වෙලා තියෙන බුදු දහම අහන්න ලැබිලා තියෙන මනුෂ්‍ය වෙලා ඉපදිලා තියෙනවා නේද? මේ අවස්ථාව තියෙනවා සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්ය මාර්ගයට වැටෙන්න. ආර්ය මාර්ගය කියන්නේ ලෝකේ ඉක්මවා යන මාර්ගය. දාර උපමාව සරල වුණාට ඒකේ හරි වැදගත්. එතන සක්කාය දිට්ඨිය කියන එක ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියනකොට හරිද මේක කල්පනාවෙන් අහන්න. බල්ලා තව බල්ලෙක් එළියේ ඉන්නවා කියනකොට එළියේ බල්ලා විතරද හටගෙන තියෙන්නේ? මේ පැත්තේ ඉන්න මම කියන බල්ලා ඉපදිලා. අතන මුලාව මෙතන සක්කාය දිට්ඨිය. හදලා නේ බාහිර දේ අත්දකින්න මෙහෙ එක්කෙනෙක් හදලා අර අභ්‍යන්තර බාහිර වෙන් කිරීම කරලා ද්වයතාවයක් ඇති කරලා දෙපැත්තක් බෙදලා ඔය විඥානේ මම ඉස්සෙල්ලා කිව්වේ නෑ. විඥානේ කියන්නේ මොකද්ද කියන එකේ තියෙනවා විඥානේ අර මායාකාරය කිව්වනේ. ඇයි මායාකාරය කියන්නේ? මෙතන මොකද්ද මායාව? දෙපැත්තකට බෙදලා පෙන්වන්නේ අපට. විජානාති. ජානාති කියන්නේ දැනගන්නවා. විජානාති කියන්නේ වෙන් කරලා දැනගන්නවා. විඥාණයෙන් පෙන්වන්නේම වෙන් කරලා. ඇහැ මේ පැත්තේ තියෙනවා දකින්න රූපේ අරහි තියෙනවා. කන මේ පැත්තේ තියෙනවා අහන්න සද්දේ එළියේ තියෙනවා. ඕක විඥාණයේ වැඩක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. යථාභූත තත්ත්වේ නෙවෙයි. ආයතනේ පිරිසිඳ දකින්න කෙනා ආයතනේ ඇත්ත ඇති හැටි දකින්න කෙනාට තමයි ඔක ඉක්මවා යන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ 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 සත්වයා ඉන්නේ බිත්තර කටුවක් ඇතුලේ. හරි? ඒ බිත්තර කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා මම කියලා මේ බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ. බිත්තර කටුව තමයි ආයතන හය. සලා එතකොට අපේ විඤ්ඤාණය දැනගන්නේ අර සලායතනෙන් ප්‍රොජෙක්ට් කරලා දෙන දේවල් ටික. හදලා දෙන ප්‍රතිබිම්බ ටික. තව විදිහට කියොත් ප්‍රසාද රූප ටික. ඒ කටුවෙන් එළියේ තියෙන ඒවා ගැන දැනගන්න හැකියාවක් අපේ විඤ්ඤාණයට නැහැ. මොකද ආයතනයක් එක්කමයි විඤ්ඤාණය උපදින්නේ. ආයතනයක් එක්කමයි විඤ්ඤාණය උපදින්නේ. ආයතනයකින් තොර විඤ්ඤාණයක් නැහැ. නේද? සලායතනේ කක් එක්කමනේ විඤ්ඤාණය හටගන්නේ. ඒ විඤ්ඤාණයෙන් දැනගන්නේ අර කටුවට ප්‍රොජෙක්ට් කරන ටික. ඒ කියන්නේ මේ ආයතනෙන් සකස් කරලා දෙන ප්‍රසාද රූප මට්ටම විතරයි විඤ්ඤාණයට දකින්න පුළුවන්. කවදාවත් එළියේ තියෙන යථාභූත தත්ති දැනගන්න විදිහක් නැහැ. මේක දැනගන්න නම් මේ සම්මා දිට්ඨිය ඇතුළු ප්‍රඥාව වඩන්න ඕනේ. හරි. ඕක ගොඩාක් නුවණින් බලන්න තියෙනවා. එකපාරක් ඇහුවට ඔබ වැටහෙන්නේ නැහැ. හැබැයි Tamanta යම් කිසි දල අවබෝධයක් හරි එනවා නම් මෙතන මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා ඕකම උදව් වෙනවා ඉස්සරහට යන්න. අර දැන් දන්නවා හොයන්න දෙයක් තියෙනවා. අහපු පළියට දකින්න බෑ. ඒකයි ඥානං පස්සං කියලා වචන දෙකක් තියෙනවා. ඥානං කියන්නේ අහන්න ඕනේ. ධර්මය අහපු පළියටම දකින්නේ නෑ. Tamanta කරන්න වැඩ ටිකක් තියෙනවා. එකක් ඕක නුවණින් විමසන්න ඕනේ සාකච්ඡා කරන්න. මේක වෙන්න පුළුවන්ද? මේ වෙන විදිහක් වෙන්න බැයිද? ප්‍රශ්න කරන්න. ඒක තනියෙන් හිතන්න ඊළඟට ඕක මෙනෙහි කරලා දදා බලන්න. රූපයක් පේනකොට මෙහෙම වෙන්න පුළුවන්ද? මේ බල්ලා දකින විදිහට මාත් දකින්න. ඒ දෘෂ්ටිගත වීම මෙතන තියනවාද? ආයතන වලට රැවටෙනවාද? ඒක බලන්න නම් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඒකයි කියන්නේ මේ සබ්බාසව සූත්‍රයේ මුලින්ම කියනවා මේ ආශ්‍රව ප්‍රහාණය දේශනා කරන්නේ ඥානතෝ පස්සතෝ වයිට විතරයි න අඥානතෝ න අපස්සතෝ. මේක අහලත් නැති දැකලත් නැති කෙනාට ආශ්‍රව ප්‍රහාණය කරන්න බෑ. ඒක වෙන්නේ නැහැ. එතන මතක තියාගන්න ඉතින් අපිට ටිකක් නුවණින් විමසනකොට තමයි ඒව පේන්නේ. ධර්මයේ වචන ටික දැනගත්තා කියලා ධර්මයේ දැක්කා වෙන්නේ නැහැ. නීවරණ යටපත් වුණ මනසක් හදා ගන්න ඕන ඔවා දකින්න නම්. නීවරණ ගොඩේ ඉන්න කෙනාට ඔවා දකින්න දැ ඒක මං කියන එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ නීවරණ වලින් ආවරණය වෙලා තියෙන්නේ. මනස අපහැදිලි. දර්ශනය එන්නේ ඔක අහලා දැන් නුවණින් මෙනෙහි කරනකොට එතනින්ම කැඩෙන කෙලෙස් තියෙනවා. ඔක දකිනකොටම ඕක දැන් වචන ටික ඉතින් ඔතෙන්ට දාගන්නවට වඩා ඔක ටිකක් ප්‍රායෝගිකව බලන්න ඕන මෙනෙහි කරන්න. යෝනිසෝ මානසිකාරය කරන්න පුළුවන් ඥානං පස්සං යථා භූතං. එයා මේක අහලා දකින කෙනා තමයි යෝනිසෝ මනසිකාර කරන්නේ. එතනින් මෙහා යෝනිසෝ මනසිකාරයක් නැහැ. යෝනිසෝ මනසිකාර. යෝනි කියන්නේ උත්පත්ති ස්ථානය. සෝ මනසිකාර. ඇත්ත ඇත හැටියට. මේ හටගන්න හැටි ඇත්ත ඇති හැටි දකින්න. අර බල්ලා බල්ලෙක් හටගත්තු හැටි ඇත්ත ඇති හැටිට දකින්න. නැතුව ඌ මේ බල්ලෙක් ඉන්නවා ඔය බල්ලා දෙතිස් කුණුපෙන් හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදක් තියෙනවා අරව මේවා තියෙනවා නැත්නම් සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ ඔය බල්ලා අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි ඔහම හිටියට ඇසට යනවා මෙරිලා යනවා නේද? එහෙම හිතුවට තිබෙයිද? ඔයගොල්ලෝ මේ ඉන්නේ කියනවා කියන රූපවල ඔය භාවනා ටික කළාට සම්මාදිට්ඨිය ඇති වෙයිද කියලා නුවණින් පොඩ්ඩක් හිතන්න. දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපේ ප්‍රශ්නේ